නිවේදනයයි සහකාර මහලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය 2020 දෙසැම්බර් 2 වැනි බදාදා සිට බලපැවැත්වෙන පරිදි කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් තනතුරට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. ඩිපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, විසයි 21 කෙටුම්පත් ඇස්තමින්තුවට පාටාදී අංක 22.2 ඇලයිරක් 25 හා 20.20 නොවැම්බර් 20 වන දින ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නිවේදනයේ පරිදි යෝජිත අමතර වෙනස් කිරීම් ලැයිස්තුවම ඉදිරිපත් කරමි. 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරකම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව ගරු කථානායකතුමනි මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී මුරුචයයි මම යෝජනා කරමි.
විදුලි බලය ඇමති
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමක සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා විධිබල කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්, 2015 රැයිරක් 2016 වර්ෂය සඳහා මාන්තයි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සහ 2016-17 වර්ෂය සඳහා මාන්තයි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාර්යක සභාවේ දීම කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත මහත්මිය.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා සීමා සහිත හලාවත වැඩි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවේ දීම කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සංචාරක අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයෙන් ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ සංචාරක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා. පැමිණනේ විජිත බේරුගොඩ මැතිතුමා.
කථානායකතුමනි, මනරාගල හුරන්දාව බිබිලපාර අංක 14 දරණ ස්ථානයේ පදිංචි HRM එරන්දි මදුෂානි මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නුමි.
ගරු ශිහාන් සේමසිංහ මැතිතුමා. ලිලාන් පෙරේරා මැතිතුමා.
ගරු කථානායකතුමනි, බදුල්ල රත්වත්ත මාවත අංක 23 ඉරක් 1F ධර්ම ස්ථානයේ පදිංචි MW නන්දනී කුමාරිකා මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වනවා.
ගරු වරුණ ලියනගේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, උඩවලව පවුල් නිවාස අංක T.9D ධර්ම ස්ථානයේ පදිංචි DA පියසීලි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වනවා.
ගරු මේජර් ප්‍රදීප් උඳුගොඩ මැතිතුමා.
ගරු කථානායකතුමනි, වත්තරමුල්ල රජමල්වත්ත පාර අංක 1184 එක ධර්ම ස්ථානයේ පදිංචි BA පමුදිනි ජයලත් මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වනවා.
ගරු ඉසුරු දඩංගොඩ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගාල්ල තල්ගම්පල ගල්ගොඩ පාර අංක 117.3 ධන ලිපිනෙහි පදිංචි රංග සුදර්ශන ලියනගේ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වනවා.
ගරු කිංස් නෙල්සන් මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගල්වය හන්දිය මකුලා වැව එක්සත් ගොවි සංවිධානයේ සභාපති W.A. කෝසල අසංක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු M.W.D. සහන් ප්‍රදීප් පිතාන මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඉඹුල්ගොඩ නුවර පාර අංක 139 ඉරක් 3 ධර්ණ ස්ථානයේ පදිංචි B.A.B.S. ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
දුබල් තවරාජා කලේ අරසන්.
ගෞරව සභානායකර් අවர்களே, தொகுதி இலக்கம் 1, தம்பிலுவில் ஏபிசி வீதியைச் சேர்ந்த எஸ் செந்தில்குமார் அவரிடமிருந்து கிடைக்கப்பெற்ற மனுவை சமர்ப்பிக்கின்றேன்.
கரு யதாமினி குணவோதன மெட்டுமா.
கரு கதாநாயகத்துமணி, தெஹிவல கலுபோவில சிறி விமல சிறி பாரே அங்க 32 தர்ண ஸ்தானே பதிஞ்சி டிஎன்பி பெரேரா மகாத்மியங்கின் லபுனு பெட்சமக்த கொஸ்கம சாலாவ அங்க 16 එකදරන ස්ථානයේ පදිංචි SH සිරිසේන රොඩ්‍රිගෝ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රධාන චමින්ද විජේසිරි මැතිතුමා. ඔව්.
අලෙවි ප්‍රශ්න අහන කරු කතානායකතුමා.
මුජිබ රහමන් මන්තු.
මේක දීගෙන ඉන්නේ. ඒක නේද? ගරු කතානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ගරු කථානායකතුමනි, අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට ඕමාන් එයාර්ස් ගුවන් සේවයට අයිති WY-0371 කියන ගුවන් යානයේ පැමිණි මගින් 28 දෙනෙකුට නිරෝධායන මධ්‍යස්ථානවලට යන්න හෝටල් වලට සල්ලි ගෙවන්න කියලා බල කරනවා. දැන් මේ අය ඕමාන රාජ්‍ය ආරක්ෂක මේකේ වැඩ කරලා ඒගොල්ලන්ව අයින් කරලා ඒගොල්ලන්ට එයාට
කරගෙන තමයි ඉන්නේ. පොයින්ට් ෆෝඩර් කන්නේ වෙනම ගන්නේ ඒක.
නෑ ඉතින් ඒක
වෙනම ප්‍රශ්න ගන්න දැන් කාලේ නාස්ති කරන්නේ නැතුව. පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්නේ නැතුව වෙනම ගන්න ප්‍රශ්නයක් හැටියට. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්න.
කල් ගත්තා ගරු කථානායකතුමනි. ගරු කථානායකතුමනි, දැන් මේ විශේෂ පොදු වැදගත්කමක් කියන කාරණයක් ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කරන්නේ ඇයි අසමත් වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ඇමතිවරු මේක
ඒක කලින්
දන්නවා. විශේෂ පොදු වැදගත්කමක් තිබෙන ඉතා බරපතල කාරණයක් රට තුළ පවතින ගරු කථානායකතුමනි.
හදිසි ඔබතුමාට මේක කලින්
ගරු කථානායකතුමනි
ආමාන්නේ ප්‍රශ්නේ අහන්න ඊළඟට මරික්කාර මන්ත්‍රීතුමාගේ අග්‍රාමාත්‍යතුමා නාගරික මන්ත්‍රීතුමාට නාගරික
ගරු කථානායකතුමනි, I want to correct something. අපේ චමින්ද මන්ත්‍රීතුමා කිව්වා මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි උත්තර දෙනවා. අද හරි. රයි.
අරේ කථානායකතුමා.
ඔව්. මොනි පෙත්සම් කාර්ක සභාවේ සමාජීයක විදිහට ගිය සරේ ඉඳන් පෙත්සම් දීර්ඝ පෙත්සම් ටිකක් තියෙනවා. මේ සරෙත් ඇවිල්ලා තියෙනවා. මේවා විභාග කරන්න ඉක්මනින්ම දිනයක් දාලා දෙන්න කියලා පුතුමා
ඉල්ලනවා. ඒක අපි දන්වන්න ඉක්මනට ගන්න පුළුවන්. ඔව්. මරික්කාර මන්ත්‍රීතුමා
අග්‍රාමාත්‍යතුමා ප්‍රශ්නේ කරු කථානායකතුමනි.
අර මන්ත්‍රීතුමා, ඔබතුමාගේ ප්‍රශ්නේ තිබෙන්නේ මීතර මුල්ල කුණුකන්ද සම්බන්ධයෙන්. මීතර මුල්ල කසලකන්ද පිහිටි භූමිය නාගරික උද්‍යානය බවට පත් කිරීමේ කටයුතු සඳහා වෙන් කරගැති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1700යි. එම ප්‍රතිපාදන තුර දෙවනි ප්‍රශ්නයේ එම ප්‍රතිපාදන යොදවා මේ වන විට වැඩ අවසන් කර ඇති ප්‍රමාණය මම සම්පූර්ණ විස්තර දෙන්නම්. ඔබතුමාට අක්කර 21ක පමණ ප්‍රමාණයක පැතිර තිබූ උස මීටර 47ක් වූ කසලකන්ද හා 2017 වසරේ නායාමට ලක් වූ කොටසද ඇතුළුව ප්‍රදේශ අක්කර 15ක පමණ ප්‍රදේශයට සීමා කිරීම සහ උස මීටර 30 දක්වා අඩු කිරීම. සම්පූර්ණ කසලකන්ද ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ තාක්ෂණික විද්‍යාත්මක උපදෙස් අධීක්ෂණය යටතේ ක්‍රමවත්ව හා ආනතිය අංශක 25-30 වන පරිදි ස්ථාපිත කිරීම. කසලකන්ද අවට අනතුරටපත් වූ නිවාස පිහිටි භූමියේ සුන්බු නිවත් කිරීම හා අවහිර වූ ඇල මාර්ග සකස් කිරීම. කසලකන්දෙන් වාහනය වන අපජල්‍ය ලීචෙට් ක්‍රමවත් පරිදි සකස් කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ තාක්ෂණික උපදෙස් අධීක්ෂණය පරිදි නල පද්ධතියක් ඉදිකිරීමේ අදියර 1 සම්පූර්ණ කිරීම.
කසලකද්ද අභ්‍යන්තර උත්පාද වෙන අහිතකර වායුන් බාහිරට රැස් කිරීම සඳහා තාක්ෂණික උපදේශන යෝජිත නල ගෑස් වෙල්ස් 31කින් 8ක් ස්ථාපිත කිරීම. තාක්ෂණික උපදේශන කසලකන්දේ අංශක 5ක පමණ කොටසක් නියම ව්‍යාපෘතියක් ලෙස පස්තට්ටුවකින් ආවරණය කිරීම. කසලකන්ද නැවත නායාමක් නොවන පරිදි හා අවට ජලමාර්ගවලට හා පරිසරයට හානියක් නොවන පරිදි එය ස්ථායි කර එමගින් පිටවන අපජලය ලීචේට අහිතකර වායුන් ලෑන්ඩ්ෆිල් ගෑස් ක්‍රමවත්ව පරිසරයට මුදාහැරීම සඳහා වන සියලුම සැලසුම් විද්‍යාත්මක හා ඉංජිනේරු මාර්ගෝපදේශක සඳහා වන වාර්තා සකස් කිරීම. යෝජිත නාගරික උද්‍යානය සඳහා වන සංකල්පීය සැලසුම සකස් කිරීම. 101 වත්තේ අනවසර පදිංචිකරුවන් සඳහා දැන්ටමත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළොන්නාවේ ඉදිකරේ මහල් නිවාස ව්‍යාපෘතියෙන් නිවාස 80ක් ලබා දීම. තුන්වෙනි ප්‍රශ්නේ තවදුරටත් වැඩ නිම කිරීමට ඇති ප්‍රමාණය කොපමණද යන්නේ දන්නේද? ඔව්, තාක්ෂණයේ උපදෙස් පරිදි අපි ජලය අපජලය ලීචේට් ක්‍රමවත් පරිදි රැස් කිරීම සඳහා සැලසුම් කර පරිදි අදියර 2 යටතේ අදාළ නල පද්ධතිය ගෑස් නල පද්ධතිය ස්ථාපිත කිරීම හා අපද්‍රව්‍ය පවිත්‍රාගාරයේ ට්‍රීට්මන්ට් ප්ලාන්ට් ඉදිකිරීම. කසලකන්ද ආවරණය වන පරිදි මීටර 1ක් ගණකම පස්තට්ටුවකින් නියමිත ප්‍රමිතීන් අනුව යෙදීම. අභ්‍යන්තර මාර්ග පද්ධතිය ඉදිකිරීම හා යෝජිත නාගරික උද්‍යානයේ ප්‍රධාන පිවිසුම් මාර්ග සකස් කිරීම. උද්‍යානයේ අවට ප්‍රදේශයේ වැසි ජලය ක්‍රමවත් බැහැර කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව මගින් සැලසුම් කළ සැලසුම් පරිදි කාණු පද්ධතිය හා එළ මාර්ග පද්ධතිය ඉදිකිරීම. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සැලසුම් වලට අනුව නාගරික උද්‍යානය සඳහා අවශ්‍ය අනෙකුත් භූමි අලංකරණ රතගාලා ගොඩනැගිලි ඉදිකිරීම සිදු කිරීම. නාගරික සැලසුමට අනුව මෙම ව්‍යාපෘති ආශ්‍රිත ඉදිකිරීමට සැලසුම් කර ඇති ක්‍රීඩාංගන ඇවිදින මන්ත්‍රීරු හා අනෙකුත් පොදු පහසුකම් ඉදිකිරීම. 101 වත්තේ පදිංචිව සිටින ඉතිරි අනවසර පදිංචිකරුවන් අතුරින් නිවාස ලබා දීමට සුදුසු අයවැයන සඳහා විකල්ප නිවාස ලබා දීම. මීතොට මුල්ල බස්ටිබෝ මාර්ගයට මයිම කනිස්සෙන් සල්සාවට අයත් තෙල් නලී ආශ්‍රිත පදිංචි පවුල් සඳහා විකල්ප නිවාස ලබා දීම. ප්‍රශ්නය ආ, මෙම ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට අපේක්ෂිත දිනේ වසර 22 විසුණු කාලය නොවිසිනයි මන්ද අදාළ නොවේ.
මේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මේ ඇමතුමා දැන් මේකේ වැඩ දැන් පෞගිය ආණ්ඩුව කාලා අපි ආරම්භ කරලා මේ වේගවත්ව ගියාට දැන් වැඩ මන්දගාමී ස්වරූපයෙන් යන්නේ. දැන් ඔබතුමා වටේටම නිරීක්ෂණ චාරිකා යන හින්දා මම ඔබතුමාට ආරාධනා කරනවා මේකට එන්න නිරීක්ෂණ චාරිකාවකට. මොකද හේතුව මේ වැඩ ඉතාම මන්දගාමී යන එක නිසා මේක ඇදෙනවා මට තේරෙන විදියට. දැන් එතන හිටපු වැඩ කරපු කණ්ඩායම් ඒ යන්ත්‍රෝපකරණත් මේ සැලකිය යුතු ප්‍රමාණයක් අයින් කරගෙන තියෙනවා. ඉතින් එම නිසා මේ උද්‍යානයට අවශ්‍ය මේ මූලික හදලා තිබ්බ සැලසුම් අනුව මේක ඉවර කිරීම ඉක්මන් කරලා මම අහන්න කැමතියි මේක මට හරියටම කන්ෆර්ම් නැති හින්දා මම ඔබතුමාගෙන් අහන්නේ මේක මේ පුද්ගලික අංශයට බදු දීමේ මොකක් හරි වැඩපිළිවෙලක් මේකේ තියෙනවද ඇමතුමා?
මන්ත්‍රීතුමා, මේකේ ඔබතුමා දන්නවා මම හිතන්නේ මේකේ සම්පූර්ණ ඉතිහාස කතාව. මේ මීතොට මුල්ලේ ගුණකන්දේ ඉතුරු වැඩ කර ගැනීම සඳහා අපිට මේ භාණ්ඩාගාරයේ මුදල් ලැබෙන්නේ නැහැ. අපිට කියලා තියෙන්නේ මේ නාගරික සංවර්ධන අධිකාරිය මුදල් වලින් මේක කරගෙන යන්න කියලා. ඒ අනුව තමයි මිලියන 337ක ප්‍රමාණයක් මුලදී ඊට පස්සේ ඉඩම් අත්පත් කර ගැනීමත් ඇතුළුව බිලියන 1.7ක මුදලක් අපි වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපෘතිය සඳහා. මේ ව්‍යාපෘතිය සෑහෙන වැඩ කොටස දැන් අවසන් වෙලා තියෙනවා. මම තමන්නාසිට කලින් කිව්වා වගේ ඊට අමතරව ඔබතුමා ආරාධනා කරපු නිරීක්ෂණ චාරිකාව මම කරලා ඉවරයි. මම ආපු ගමන් මේ සෑම ව්‍යාපෘතියටම ගියා. මෙතෙන්ටත් ගිහිල්ලා මම කතා කරා. යදාල සිල් දෙවල් කතා කරලා තියෙන්නේ. ඉතින් දැන් ඉතුරුව තිබෙන්නේ එකක් තමයි 100 වත්තේ අත්පත් කිරීමේ කටයුතු ඉවත් කර ඉතුරු කර ගැනීම. තව ඉඩකඩම් කීපයක් අත්පත් කර ගන්නට තිබෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට ගෙනියන්න අර 1.7 බිලියන් මුදලක් නාගරික සංවර්ධන අධිකාරියේ ඒසා විශාල මුදලක් නෑ. ඒතර අපිට මේ මුදලෙන් යම්කිසි කොටසක් ආයෝජකයන් හරහා හොයා ගන්නට වෙනවා. ඒතර මේකේ සැලැස්ම තියෙන්නේ මම එදත් ඔබතුමාට කිව්වා වගේ මේ නාගරික උද්‍යානය ආශ්‍රිතව අකර 21ක පමණ ප්‍රමාණයක් අපි අත්පත් කරගෙන තියෙනවා. තව අකර ගණනාවක් අත්පත් කරගෙන තියෙනවා. අකර 30ක් විතර ඔක්කොම මේක යම්කිසි ව්‍යාපෘතියක් සඳහා අපි දෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි කල්පනා කරන්නේ මේ නාගරික නිවාස ව්‍යාපෘතියක් සඳහා වගේ දෙන්න. ඉතින් ඒකට අපිට ආයෝජකයන් කැඳවන්නට වෙනවා. ඒ ආයෝජකයෝ තමුන්නාසිරි වුණත් අපි දන්න විදේශ ආයෝජකයෝ දේශීය ආයෝජකයෝ ඉන්නවනම් අපිට ඉදිරිපත් කරන්න අපි ඉදිරියේදී ගැන RFP ක් කතා කරනවා. ඒක තමයි සැලැස්මතිය. මොකද ඒ අනුව තමයි අපිට මේ යන මුදල පියවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ මුදල තමයි අපිට ඉදිරියේදී ඉතුරු වැඩකට සදා ආයෝජනය කරන්න වෙන්නේ.
මේ මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වෙලාවේ කතානායකතුමා මම මතක් කරන්න කැමතියි. දැන් මේ රට විරුවන්ව මල් මාලා දාපු ආණ්ඩුව තමයි අර ඕමාන් වලින්ද ලාපු කට්ටියව ආය යවන්න හදන ඊළඟ ෆ්ලයිට් එකේ නිරෝධායන මධ්‍යස්ථාන වලට හෝටල් වලට සල්ලි ගෙව්වේ නැත්තම් ඉතින් මේ මේ විදියටද මේ සලකන්නේ කියන එකත් මම කියන ගමන් මේ හරි හරි ඒක කියලා නෑ දෙවෙනි අතුරු ප්‍රශ්නේ
ඔබේ ප්‍රශ්නෙට අදාළ නෑද
ඒක කියලා ඉවරයි මට කියන්න ඕනට කිව්වා හරි ඊළඟට මේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමා
ඔව් ඇමතුමා
මරිකා මතුමා මේ පාර්ලිමේන්තුවේ නමග යවන නිසා ඒ නිවැරදි කරුවේ මම දැන් කතා කරුවා මේ නෑනේ එහෙම උත්තර දෙන්න දමුණාසි කියන්න එපා මේ පොයින්ට් ඔෆ් ඕඩර් කියලා
අල්ලලා අසතුරු කියන්න ප්‍රශ්නයක් නෑ
ගරු 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 ওই බොරුනේ කියන්නේ කරා කතා නැහැ කොහෙද එක්කෝ එතුමා බොරු කියන එක්කෝ නැත්නම් එතුමාට කියලා තියෙන්නේ බොරු දෙකෙන් එකක් ඔබතුමා බොරු කියනවා කියලා මම කියන්නේ නැහැ සමහරට ඔබතුමා කියපු එක්කෙනා සමහරට බොරු කියලා ඇති මම ඔබතුමාටම චෝදනා කරන්නේ බොරු කරනවා කියලා එක්කෝ ඔබතුමා හිතාමතා කියනවා එහෙම නැත්නම් ඔබතුමාට කවුරු බොරු කියලා දින ගරු කතා නැහැ එතුමනි PCR ටෙස්ට් එක කරන්න ශ්‍රී ලංකා න්‍යායවංශයෙන් සාමාන්‍යයෙන් මුදල් ගෙවනවා දැන් මේ ඔමාන න්‍යායවංශයෙන් සල්ලි ගෙවලා නැහැ ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ ඇතිලා මේ හෝටල් ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ මෙතන තියෙන PCR ටෙස්ට් එක කරන්න ඒ ආලයින් එකෙන් සල්ලි ගෙවලා නැහැ. දැන් මම ඇහුවා අපේ සභාපතිතුමාගෙන්. දැන් රජයේ විසින් මේ PCR ටෙස්ට් එක කරනවා. ඉත කරලා report කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ආලයින් එකට. ඉත එහෙම නැතුව මේ වෙන වරදක් කියලා නැහැ මම හිතමු.
ඒ ප්‍රශ්නේ අහන්න දුන්නේ නැහැ. නෑ එමෙතුවා මම නිවැරදි කරන්න ඒ අය මට කතා කරලා කිව්වේ ඒ ආණ්ඩුවෙන් තමයි ටිකට් එක අරන් දීලා තිබ්බේ. සල්ලි දීලා ටිකට් ගත්ත අය ඔක්කොම නිරෝධායන මධ්‍යස්ථානට යවලා තිනේ ඒ ආණ්ඩුවෙන් දුන්නේ හින්දා ඒගොල්ලන්ට සල්ලි ගෙවන්න බෑ කියලා ඉවරලා ඒ ඕමාන් ආණ්ඩුවෙන් හරිද 22ක් ඉන්නවා කියලා කිව්වා මේ 28 දෙනෙක් ඉඳලා දැන් 22ක් ඉන්නවා කියලා තමයි මට දැන් පැය භාගකට කලින් කතා කරලා කිව්වේ හරි
ඔබතුමාට හොඳටම කාලය තිබුණා ඒක කලින් දන්නන්න අපි ඒක කලින් නැතුව යතිලා මෙතන කාලේ නාස්ති කරනවා
අර එනවා ඊළඟ දවසේ කියන්න කතා නැහැ තුමා මේ මේ
ඔව්
ගරු කතානායකතුමනි ඒකේ PCR ටෙස්ට් එක ප්‍රශ්නයක් තියෙන වෙන දෙයක් නෙමෙයි මම හිතන ඔබතුමාට වැරදි මේ තොරතුරු තමයි ලැබිලා තියෙන්නේ
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මේ මීතර මුල්ලක අසල කන්ද ඒ එක කොටසක් හැදුවාම ඔබතුමා කිව්වා අර ඉතුරු ටිකේ අත්පත් කර ගැනීම කරනවා කියලා මම ඔබතුමාට යෝජනා කරන්න කැමතියි මේක ප්‍රශ්නයකට වැඩි මම මීට කලින් වතාවකදීත් කිව්වා අපි කලින් හිටපු ඇමතුමා එක්කත් මේ කතා කරලා තිබ්බා මේ කොළඹ දිස්ත්‍රික්කේ බස් ස්ටෑන්ඩ් එකක් රංගශාලාවක් ඔඩිටෝරියම් එකක් ෆිල්ම් හෝල් එකක් නැති එකම නගරය තමයි කොළොන්නාව නගරය. එතකොට දැන් මේ ලෝ ලෙවල් පාර හැදීමත් එක්ක පොලිසියෙන් භාගයක් නැති වෙනවා. තැපල් කාන්තෝරුව සම්පූර්ණයෙන් කැඩෙනවා. ඒ නිසා අපි කලින් වාචිකව එකඟ වෙලා තිබ්බේ කලින් හිටපු ඇමතුමා එක්ක අලුත් නව නගරයක් මේකේ මේ භූමිය තුල හදන්න. මොකද ලෝ ලෙවල් එතකොට එක පැත්තකින් ලෝ ලෙවල් පාරත් මායින් වෙනවා.
ප්‍රශ්නේ කියන්නේ
හරි හරි ඒක ප්‍රශ්නේ තමයි ඉතින් පොඩ්ඩක් ඉන්න කතා නැහැ තුමා. ඉතින් ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා
ඔබතුමාගේ කාලේ විතරක්
නෙමෙයි ලබා අගනගරයේ තියෙන මේ ඉඩමේ අර මහල් නිවාස හදනා වගේම ව්‍යාපෘතියක් ගේනා වගේම අලුත් මේ නගරයක් බස් ස්ටෑන්ඩ් එකක් සහිත නගරයක් හදන්න කියලා මම ඔබතුමාට යෝජනා කරනවා
දිනාව කියන මට කියන්න තියෙන ඔබතුමා ඊයේත් මමත් කිව්වා මන්ත්‍රීතුමා ගෞරව මන්ත්‍රීතුමා අපි මම ඊයේ කතාවෙදිත් කිව්වා අපි තැනින් තැන ව්‍යාපෘති විතරක් කරනවට වඩා විධිමත් සැලැස්මක් අතුව මේ නගර සංවර්ධනය කරන්න කියන එක තමයි අපේ මතය වෙලා තියෙන්නේ ඒ නිසා අපි නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දීලා තියෙනවා සෑම නගර සම්බන්ධයෙන්ම ඒ වුන් කාලාන්තරයක් තිස්සේ සකස් කරපු සැලැස්මල් ගෙනල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්න කියලා හැබැයි එතෙන්ද මම ඊයේත් පැහැදිලි කරා අපි යම්කිසි ප්‍රමුඛතා පිළිවෙලකට තමයි අපිට මේක කරන්නට වෙන්නේ මොකද අපිට සීමිත ප්‍රතිපාදන අයවැයෙන් ලැබුණාම අපි අර සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන විදිහට නගර හඳුනාගෙන තියෙනවා ප්‍රමුඛතා පිළිවෙලට. ඒ අනුව අනිවාර්යයෙන්ම මේ නගරයත් කෙරෙනවා මට කියන්න බෑ කොයි වෙලේද කියලා. නමුත් ඒ සමස්ත නාගරික සැලසුම්කරණය තමයි මේ වෙලාවේ සිද්ධ වෙමින් පවතින්නේ.
ශිවඥානම් ශ්‍රීතරන් honorable තරුණහා ක්‍රීඩා කටයුතු අමාත්‍යතුමාගේ නම.
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
අනබල් වරුණ ලියනගේ
අනා කතානායකතුම.
එවිලියම් අතුම.
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
නබල් රෝහිණී කුමාරි විජේරත්න මැතිණි.
ගරු කතානායකතුමනි පස්වෙනි ප්‍රශ්නේ මම අහනවා.
ගරු කතානායකතුමනි පිළිතුර මෙසේයි. සැබවින්ම මේ තුමියගේ ප්‍රශ්නේ වැදගත්ම කරුණු අඩංගු වෙන්නේ යම් ගම්මාන මේ විශාල මාතලේ ව්‍යාපෘතියෙන් අතෑරෙනවාද. එතකොට එම ගම්මාන වලට නැත්නම් වසම් වලට ජලයේ සැපයෙන විකල්ප මාර්ගයේ කුමක්ද? මෙන්න මේ කටයුතු සිද්ධ වෙන්නේ කවදාද? ওই තුන තමයි ප්‍රධාන වෙන්නේ එතුමියගේ ප්‍රශ්නේ. නමුත් එතුමියගේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට මම කියනවා. නමුත් අර නාමාවලිය කියවගෙන යමීමෙන් මාව නිදහස් කළොත් ඔබතුමියට ඒ නාමාවලිය මම එවනවා ෆොටෝකපි කරලා. එහෙම හොඳද? හොඳද?
කමක් නැහැ එතුමා.
නැහැ. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ ඔබතුමිය අහන්නේ විශාල මාතලේ ජල ව්‍යාපෘති අර්ථයේ මොනවද? ප්‍රාදේශීය ලේකම් කොට්ටාස උකුවෙල රත්තර මාතලේ යටවත්ත පල්ලෙපොළ ළඟට ඔබ තුමිය අහනවා නිලධාරි වසමල නම් කවරේද? ඒ තියෙනවා උකුවෙල 50යි රත්තොට 18යි මාතලේ 17යි නෑ 37යි නාගොල්ල නෑ වැරදි 52යි මාතලේ ජටවත්ත 54යි පල්ලෙපොළ 44යි ඊළඟට ඔබතුමිය අහන්නේ අපෙන් එම ව්‍යාපෘති අර්ථයේ ගෘහ ජල සම්බන්ධතාවයන් ලබා දීම සඳහා ආවරණයේ නෝන ග්‍රාම නිලධාරි වසම් ගන්නාවක් ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තිබෙන බව දන්නේද? එම ග්‍රාම නිලධාරි වසම් වල නම් කවරේද? ඒකත් මේ විදිහටම දීලා තියෙනවා. ඔව් උකුවෙල 23යි රත්කොට 17යි. ඊළඟට ඔබතුමිය යටදී අහනවා මේ ව්‍යාපෘති අර්ථයේ ගෘහ ජල සම්බන්ධතාවයන් ලබා දීම සඳහා ආවරණයේ නෝන ග්‍රාම නිලධාරි වසම් ගන්නාවක් ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තිබෙන බව දන්නේද? ඒක මම උත්තර දුන්නව. එම ග්‍රාම නිලධාරි වසම්ල ගෘහ ජල සම්බන්ධතා ලබා නොදෙන ගම්මානවල සංඛ්‍යාව කවරේද? ඒ ගම්මානවල සංඛ්‍යාව ගන්න බැරි වුණා. මොකද මේ කොවිඩ් රෝගී තත්ත්වය නිසා සේවකයන් වාර්තා නොකිරීම නිසා සේවයට එම ගම්මාන මොනවාද කියන එක ලබා ගන්න බැරි වුණා. වසම්වල නම් අපි ලබා දීලා තියෙනවා. ඊළඟට ඔබතුමිය ආන්නේ එම ගම්මාන සඳහාද ගෘහ ජල සම්පයුම් සම්බන්ධතාවේ ලබා දීමට ඉහත ව්‍යාපෘති අර්ථයේ පියවර ගන්නේද? නැත. ඒ ව්‍යාපෘති අර්ථයේ මේ ගම්මානවලට ලබා දෙන්න බෑ. නමුත් නව පිරිපහදු ව්‍යාපෘතියක් ඒ වෙනුවට ඒ ගම්මාන වෙනුවෙන් ආරම්භ කරනවා. එයිනුත් ආවරණයේ නොවන ඒවා වෙනුවෙන් ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යටතේ ව්‍යාපෘති ආරම්භ කරනවා. ඔබතුමිය අහලා තියෙනවා කවදාද? මම මෙතන උත්තරේ තියෙන්නේ යථා කාලයේදී ඔබතුමියට දැනුම් දෙනවයි කියලා. නමුත් මම ඒක නිශ්චිත දිනයක් හා කාලයක් ඔබතුමියට දැනුම් දෙන්න බාර ගන්න.
ස්තුතියි ඇමතුමනි. මම හිතනවා දැන් මේක අතුරු ප්‍රශ්නේ නෙවෙයි යෝජනාවක්. අර රත්තොට උකුවේල කිව්වොත් හතර වටෙම දියඇලි ගලා බහින දියපහරවල් තියෙන ප්‍රදේශයක්. එතකොට ඒ ප්‍රදේශයේ ඒවට නොදෙනවා කියන එක තුළ යම්කිසි මානුෂීය තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඔබතුමාට මම යෝජනා කරනවා හැකි ඉක්මනින් ලබා දෙන්න කියලා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අර ඉහත ව්‍යාපෘති වලින් ගලේවල හා පල්ලේ පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ග්‍රාම නිලධාරි වසම් 17ක ගම්මානවලට නිවැසියන් සඳහා නාලන්ද ජලාශය පාදක කොටගෙන පොම්පාගාරයක් මගින් ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව පසුගිය රජයේ ජල සම්පාදන අමාත්‍යවරයා සමග අපේ හකීම් ඇමතුමත් සමග අපි ඇවිල්ලා ගම්මානවල නියෝජිතයන් එක්ක කරපු සාකච්ඡාවෙන් විශේෂ ව්‍යාපෘතියක් අනුමත වුණා විදේශ ආධාර මත. මට මතක හැටියට බිලියන 3ක පමණ මුදලක් වැය වෙන මට දැනගන්නට අවශ්‍ය වෙනවා. දැන් මේ දවස්වල කියනවා නාලන්ද වහකෝට්ටේ 2020-25 කියලා ජල සම්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මම ඔබතුමාගෙන් දැනගන්න ඕනේ මේ කියන්නේ අර කලින් අනුමත වෙච්ච ව්‍යාපෘතියද? මොකද මෙතන සම්පූර්ණයෙන්ම ඉතුරු වෙලා තියෙන්නේ උස ප්‍රදේශයක් වසම් 17ක් මුස්ලිම් ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්.
ඒ කලින් යෝජනා වී තිබුණු වැඩපිළිවෙල විදේශීය අරමුදල් යොදාගත් ව්‍යාපෘතියක වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ වහකෝට්ටේ නාලන්ද කියලා එම ව්‍යාපෘතියමයි දේශීය අරමුදල් මත ජල සම්පාදන මණ්ඩලයේ සැලසුම්කරණය යටතේ ක්‍රියාත්මක කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. එයින් ඔබතුමිය කියන ලද ඒ ගම්මානවලට වසම්වලට ජලය සැපීම, ගෘහ ජල සම්බන්ධතා ආදීම අපේ අරමුණ.
එමෙතුමා, මම අතුරු ප්‍රශ්නේ නෙවෙයි මේක. ඒ කියන්නේ ඔය කිව්ව අර මුස්ලිම් වසම් ජනතාව ජීවත් වන වසම් 17 ගැන වෙන්න ඕනේ ඔබතුමා කිව්වේ.
ඔබතුමිය මගෙන් ඇහුවේ මා පල්ලේ පොළද ඔබතුමිය ඇහුවේ මගේ
රාහුල වහකොට්ටේ ජල ව්‍යාපෘතිය
තුල. නෑ, ඒක හරි. මොකද ප්‍රාදේශීය
කලේ වෙල පල්ලේ පොළ දෙකේම
උකුවෙල රත්වට මාතලේ යටවත්ත පල්ලේපොළ ඒ ටික තමයි මේ ජල ව්‍යාපෘතියෙන් ආවරණය වෙන්නේ. ගලේවෙල මේ ව්‍යාපෘතියට අයිති වෙන්නේ නැහැ. නමුත් ගලේවෙල අයිති වේවි අර වාකොට්ටේ නාලන්ද ව්‍යාපෘතියට. මට ඒක දැන් හරියට කියන්න බෑ. වඩාත් නිශ්චිතව මං ගිහලා බල්ලේවෙල කියන්න. මේ ඔබතුමිය ආපු ප්‍රශ්නයට ගලේවෙල අයිති නැහැ.
එමෙතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය බුද්ධික පතිරණ මහත්මයාට බාර දෙනවා.
මම ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍ය වසුදේව නානායක්කර මහත්මයාගෙන් දැනගන්න කැමතියි. එමෙතුමනි, මේ අද අපි කාටත් මුළු රටටම තියෙන ලොකුම ප්‍රශ්නේ බෝ වෙන රෝග නෙවෙයි, මේ කොරෝනා වගේ කොරෝනා හැරුණම බෝ නොවන රෝග පිළිබඳ තමයි අපිට අභියෝගය තියෙන්නේ. ඒකෙත් ප්‍රධානම ප්‍රශ්නය තමයි අපි පානීය ජලයේ බැර ලෝහ කැඩ්මියම් මර්කරි ලෙඩ් ඉතා නරක තත්ත්වය තියෙන මේ පහනේ තියෙන මේ CFL මම බැලුවා අනිත් පහන් වල නම් CFL ද කියලා මට හිතා ගන්න බෑ. එක CFL බල්බ් එක තියෙන රසදිය ප්‍රමාණය ඇති වතුර ලීටර 6000ක් වකුගඩු ආබාධ ඇති වෙන මට්ටම දක්වා දූෂණය වෙන්නේ විශාල වශයෙන් එකතු වෙනවා. ඉතින් ඒ නිසා නමුත් ජල සම්පාදනයේ සාමාන්‍ය ජල යෝජනා ක්‍රම වල වතුර ප්‍රමිතිය තියෙනවා. ප්‍රජා ජල ප්‍රමිතිය අඩුයි සමහර තැන් වල, හැමතැනම නෙමෙයි. ජල සම්පාදනයේ සමහර වතුරවල ප්‍රමිතිය අඩු, විශේෂයෙන්ම මේ බැර ලෝහ විමර්ශනය කරන්න රටේම ජල සම්පාදන ව්‍යාපෘති වලට නැහැ පරීක්ෂණාගාර සහ උපකරණ කට්ටල. ඒ නිසා අවුරුද්දකට මම හිතන්නේ ත්‍රිලියනයක් වගේ ජල සම්පාදනය වෙනුවෙන් වෙන් කරන මොහොතක ඒ කාලය සඳහා වෙන් කරන මොහොතක මේ මුදලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ග්‍රාමීය ජල සම්පාදන යෝජනාකම වෙනුවෙන් වෙන් කරන ගමන් ජලයේ තියෙන බැර ලෝහ දිනේෂ් ගුණවර්ධන මහත්මයාත් දන්නවා, මේක මම මතු කරලා තියෙනවා. වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා දන්නවා, මම සම්බන්ධීකරණ කමිටුවේ ඉන්න කාලේ මාතරත් මේ ගැන විමසුවා නිතරම. ඒ නිසා ඔබතුමාට පුළුවන්කමක් තියනවද ගරු ඇමතුමා, හැම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක පරීක්ෂණාගාරයක්වත් බැර ලෝහ සහ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණාගාර ඇති කරලා ජලයේ ගුණාත්මක භාවය ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රම වල විශේෂෙනුත් අනිත් ජල සම්පාදන යෝජනා ක්‍රම වලත් ඇති කරන්න ක්‍රමවේදයක් ඇති කරන්න.
අතුරු ප්‍රශ්නයක්ම නෙමෙයි, නමුත් අපිට පිළිතුරු දිය හැකියි. සැබවින්ම ජල සම්පාදන මණ්ඩලයේ ක්‍රියාත්මක කරන මධ්‍ය පරිමාණ මහා පරිමාණ සියලු ජල යෝජනා ක්‍රම වල ඉතාමත්ම නවීන පිරිපහදු ක්‍රම අපි අනුගමනය කිරීම නිසා සියලුම අපද්‍රව්‍ය බැරළුව ඇතුළත්ව ඉවත් කරමින් තමයි ජලය සැපෙන්නේ. නමුත් ප්‍රජා ජල ව්‍යාපෘති වල පසුගිය කාලේ ඔබතුමා දන්නා විදිහට පිරිපහදු ක්‍රම තිබුණේ නැහැ. දැන් ඒ ස්ථෑම ප්‍රජා ජල ව්‍යාපෘතියකටම කුඩා ප්‍රමාණයේ පිරිපහදු යන්ත්‍රණයක් සවිකිරීම අපේ වැඩපිළිවෙලට ඇතුළත්. මේ අනුව ඉදිරි අවුරුදු 4 යනකොට පිරිපහදු කරපු ජලය තමයි ස්ථෑම වර්ගයකම ජල සම්පාදනයේ යටතේ පාරිභෝගිකයන්ට ලැබෙන්නේ. ඒ ගැන සාතික වෙන්න.
ශාන්ත බණ්ඩාර මහත්මයා
ගරු කතානායකතුමනි, මම ආන ප්‍රශ්න.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ ආ ඔව්, දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ ආ 1494යි ලංකාවේ තියෙන සීලුම පොලිස් ස්ථාන 2 ඔව්. එම වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා පොලිසිය වෙත වෙන්කරන ලබන වාර්ෂික මූල්‍ය ප්‍රතිපාදන මත අලුතින් ඉදිකළ හැකි පොලිස් ස්ථාන හා දැනට දිවයින පුරා පවත්වාගෙන යන ලබන පොලිස් ස්ථාන අතුරින් නවීකරණය කළ හැකි පොලිස් ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති අතර 2008 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළ නව පොලිස් ස්ථාන 62ක් ඉදිකර විවෘත කර ඇත. මීට අමතරව නව පොලිස් ස්ථාන 7ක ඉදිකිරීම කටයුතුද, පවතින පොලිස් ස්ථාන 10ක නවීකරණ කටයුතුද මේ වන විට සිදු කරමින් පවතින අතර පොලිස් ස්ථාන අලුත් වැඩියා කිරීම කටයුතු සම්බන්ධයෙන් වන ව්‍යාපෘති 14ක ප්‍රසම්පාදන ක්‍රියාවලී දැන්ට සිදු කරමින් පවතී. මෙම වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පවතින පොලිස් ස්ථානයන්නේ වැසිකිළි හා සනීපාරක්ෂක අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ආකෘති 6කට අනුව දැනට පොලිස් ස්ථානවල වැසිකිළි 76ක් ඉදිකර ඇත. එසේම වැසිකිළි 9ක් ඉදිකරමින් පවතින අතර වැසිකිළි ඉදිකිරීමේ ව්‍යාපෘතීන් 96ක් ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවතී. එසේම ගොඩනැගිලි කොට්ටාසේ මගින් දිවයින පුරා පොලිස් ස්ථානවල අලුත් වැඩියා කළ යුතු බට නිවාස 427ක් හඳුනාගෙන ඇති අතර දැනට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති මගින් බට නිවාස 321ක් අලුත් වැඩියා කර අවසන් කර ඇත. බට නිවාස අලුත් වැඩියා කිරීමට අදාළව ව්‍යාපෘති 28ක් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින අතර එක් බට නිවාසයක අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතී. ඈ එක ඔව් ඈ දෙක භෝජනාගාරයක් ස්ථානාධිපති නිල නිවසක් හා නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සහිතව පොලිස් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රුපියල් 18,11,33,000ක වටිනාකමින් යුත් ඇස්තමේන්තුවකට අනුව ව්‍යාපෘති සැලසුම් සකස් කර ඇති අතර 2019-2021 කාලරාමුව තුළ මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2018-05-22 වන දිනද මෙම ව්‍යාපෘතිය සඳහා උපදේශක ආයතනයක් වශයෙන් ඉංජිනේරු කාර්ය පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය අත්කර ගැනීම සඳහා 2014-01-18 දිනද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. අමාත්‍යංශ ප්‍රමාණ බිල්පත් තාක්ෂණ නැගීමේ කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරිපත් කරමින් පවතී. ඈ පැන නොනගි.
ස්තුතියි ගරු කථානායකතුමනි. අපේ නව පොලිසිය භාර ඇමතුමාට ස්තුතිවන්ත වෙමින් මං විශේෂයෙන්ම කාලයක් තිස්සේ මං ඉල්ලපු ප්‍රධාන ඉල්ලීමක් තමයි අලව්ව පොලිස් ස්ථානය හදලා දෙන්න කියලා. ඒකට මුදල් ප්‍රතිපාදන වෙන් කළා දීම පිළිබඳව එහා කටයුතු කරපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම පොලිස් විෂය භාර අමාත්‍යතුමා නිසා මම අතුරු ප්‍රශ්න දෙකක් අහන්න කැමතියි. විශේෂයෙන් පොලිස් නිලධාරීන් අපි දන්නවා අපේ ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාවත් එක්ක පොලිසිය මේ දිනවල කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් අතිවිශාල සේවාවක් කරනවා. ඒ සේවාව ඉතා ප්‍රශංසනීයයි. ඒ වගේම ඒ පොලිසියේ ප්‍රශංසනීය සේවාවක් කරන නිලධාරීන්ට පැන නැගිච්ච ප්‍රධාන ගැටලුවක් තමයි ගරු ඇමතුමනි ඔවුන්ගේ බටායක පිළිබඳ ප්‍රශ්නය. පසුගිය ආණ්ඩුව වෙලාවේදී ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරලා එක මාසයක් ඒ අයට ඒ නියමිත බටා මුදල ලබා දීලා ඒ මාසෙන් පස්සේ නැවත අවලංගු වෙලා තියෙනවා. ඒක ඔවුන්ට වෙලා තියෙන විශාල අසාධාරණයක්. එයින් සමන් ඔබතුමයන් ගෞරවයෙන් ඉල්ලා සිටිනා වගේම මම අහන්න කැමති ඒ අයට ඒ නැතිවිච්ච චක්‍රලේඛයෙන් මගින් නැති කරලා නැති කරපු ඒ බටා මුදල ලබා දෙනවද නැද්ද කියන කාරණා.
ඔව් ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක සම්පූර්ණ මේ සාධාරණ ඉල්ලීමක්. දැනට පොලිස් කොස්තාපල්වරයෙක්ට 9800 සිට 11200 දක්වා බටා එකක් හම්බ වෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙක් සිට ඉහළට 14000ක බටා මුදලක් ලැබෙනවා. ඒ මුදල වැඩි කරන්නට දැනට අමාත්‍ය මණ්ඩල කැබිනට් අනු කමිටියක් පත් කරලා තියෙනවා. ඒකේ නිර්දේශ ආපු හැටි ඒක කරනවා කියන එකත් මේ අවස්ථාවේදී කියනවා. මොකද සෞභාග්‍ය දැක්ම හැටියට මේ සියලුම පොලිස් නිලධාරීන්ට වෙන අසාධාරණකම් නැත්තම් ඒ තියෙන අඩුපාඩු සකස් කිරීම සඳහා ඒ කැබිනට් අනු කමිටිය දැන්ටමත් පත් කරලා තියෙනවා.
ඒ වගේම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයේ ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ට මේ වෙන විට ආහාර දීමනාවක් ලබා දෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ ත්‍රිවිධ හමුදාවේ මා දන්න පරිදි ඔබතුමා දන්නවා එහි නායකත්වය ගත්ත විශිෂ්ට අපේ රටට විශිෂ්ට සේවාවක් කරපු උසස් නිලධාරිවරයෙක් හැටියට ඔබතුමා ප්‍රායෝගිකව දන්නවා. ඒ නිලධාරීන්ට ඒ ශක්තිය ලැබුණත් මේ කට්ට කාගෙන අව්වේ වැස්සේ විවිධ අභියෝගවලට මුහුණ දෙන පොලිස් නිලධාරීන්ට ඒ ආහාර දීමනාව ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ පොලිස් නිලධාරීන්ට ආහාර දීමනාව ලබා දෙන්න පියවර ගන්නේද කියලා ඔබතුමායන් දැනගන්න කැමතියි.
ඒකත් ඉතාම සාධාරණ ඉල්ලීමක් ගරු කථානායකතුමනි. මොකද ත්‍රිවිධ හමුදාවට මේ ආහාර දීම ලැබෙනවා, පොලිස් නිලධාරීන්ට ලැබෙන්නේ නැහැ. සෞභාග්‍ය දැක්මේ ඉතාම පැහැදිලිව ඒ තියෙන කරුණු 12 අඩංගු වෙනවා පොලිස් නිලධාරීන්ට ආහාර දීම දිවි යුතුයි කියලා. ඒකටත් එක තමයි අර කැබිනට් අනු කමිටුව පත් කරලා තියෙන්නේ. ඒක නිර්දේශ අනුව අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කරනවා. ඒ ප්‍රශ්නේ අහපු මන්ත්‍රීවරයාටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පොදු කරා.
තුෂාර ඉන්දුනිල් අමරසේන මන්ත්‍රීතුමා.
මන්ත්‍රීතුමා
සති දෙක කාලයක් ඉඳලා සිටිනවා ගරු කතානායක කාදර් මන්ත්‍ර සම්මන්ත්‍රමාගේ.
හරි. දෙවෙනි වටේ. ඔව්. ඉන්ද්‍රනිල් අමසේරමන්තුමාගේ ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා වෙනුවෙන් 7 වෙනි ප්‍රශ්නේ මම අහනවා.
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉඳලා සිටිනවා.
අලි සබ්රි අමාත්‍යතුමා අමාත්‍යංශ නිවේදනයේ
ගරු කතානායකතුමනි පෙරේදා දිනේ ගරු අන්ද්‍ර කුමාර දිසානායක මැතිතුමා ස්ථාවර නියෝග 27-2 යටතේ මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැගුවා. ඒ අවස්ථාවේදී අපි ඉල්ලා සිටියා කෙටි කාලයක් ලබා දෙන්නයි කියලා. අපි ඒ පිළිබඳ තොරතුරු ලබාගෙන වගකීමකින් යුක්තව පිළිතුරක් ලබා දීම සඳහා ඒ අනුව මට ඒ තොරතුරු ලැබිලා තියෙනවා. ඔබතුමාගේ අවසරය ඇතුව මම එකී පිළිතුර මේ ගරු සභාවෙත් ඉදිරිපත් කරනවා. 2020-11-29 විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල රැඳවියන් 28,541 දෙනෙක් රඳවාගෙන ඇති අතර ඉන් 20,723ක් රක්ෂණ බන්ධනාගාර රැඳවියන්, ඒ කියන්නේ රිමාන්ඩ් ප්‍රිස්නර්ස් ලවන අතර 7,818ක් දඬුවම් නියෝබම වූ රැඳවියන්, ඒ කියන්නේ කන්වික්ස්ලා. ඒ අනුව 2020-11-29 වන විට මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 2,891ක් රඳවා සිටින ලදී. ඉන් 2,059ක් රක්ෂිත බන්ධනාගාර රැඳවියන් වන අතර 732ක් දඬුවම් නියම වූ රැඳවියන්. මහර බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී 2020-12 දෙවන දින වන විට රැඳවියන් 11 දෙනෙකු මරණයට පත් වී තවත් රැඳවියන් 106 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබුවන්ගෙන් 28 දෙනෙකු උතුරු කොළඹ ශික්ෂණ රෝහලේද, 1 අයෙකු කොළඹ ජාතික රෝහලේද, 24 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේද ප්‍රතිකාර ලබනවා. රැඳවියන් 53 දෙනෙකු නැවත මහර බන්ධනාගාරයට ගෙනවිත් තිබෙනවා. තුවාල ලැබූ නිලධාරීන් 2 දෙනෙකු උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ වනකොට ඊයේ ගරු කතානායකතුමනි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මුදා හැරියා එහි යම් යම් සිද්ධියට අදාළ වීඩියෝ පට. ඒ අනුව ශාල වශයෙන් ඕනෝන් අතර ගැටුම් රාශියක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වනකොට ප්‍රශ්නවලට පිළිතුරු එක රෝමන් එක මෙම සිදුවීමට හේතු හා ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම පිණිස ගත යුතු පියවරන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයෙන් මගින් මා විසින් විමර්ශන කමිටුවක් පත් කරලා ලැබුවා. එම කමිටුවේ සාමාජිකයන් 5 ආකාරයට වෙන්නේ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියා, විශ්‍රාමික මහාධිකරණ විනිශ්චකාරතුමිය, ජනාධිපති නීතිඥ UR.D. සිල්වා මැතිතුමා, ගරු අධිකරණ අමාත්‍යාංශයේ නීති උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙක්, රෝහණ හපුගස්වත්ත මහත්මයා අපේ අමාත්‍යාංශයේ පාලන අතිරේක ලේකම්වරයා හැටියට කටයුතු කරනවා, URLA රණවීර මහතා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, ඒ අරුණම ගාමිණී ජයසිංහ මහතා විශ්‍රාමික බන්ධනාගාර කොමසාරිස්වරයෙක්. තවද මේ විමසීම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයෙක්ගේ ප්‍රධානත්වයකින් 3 දිනකින් යුද්ධ කමිටුවක් පත් කර ඇත. එතකොට අර මම සඳහන් කරපු කමිටුවට අපි කියලා තියෙනවා මාසෙකින් අපිට සම්පූර්ණ වාර්තාවක් දෙන්න, ප්‍රායෝගිකව හැකිනම් සතියකින් මට අතුරු වාර්තාවක් ලබා දෙන්න වහාම ගත යුතු පියවර සම්බන්ධයෙන්. අට ලැබී තිබෙන තොරතුරු අනුව අද දින එම කමිටුවේ සාමාජිකයන් මහර බන්ධනාගාරය නිරීක්ෂණය කිරීම සඳහා යාමට නියමිතයි. දෙවන එක රෝමන් දෙක උත්තරය ඔව්. ප්‍රශ්න දෙක සඳහා පිළිතුර බන්ධනාගාර රැඳවියන් සමාජයෙන් වෙන්කර තබා ගන්නා පිරිසක් වුවද ඔවුන් අපේ සමාජයේ සහෝදර මිනිසුන් කොටසක් ලෙස සලකා ක්‍රියා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිරතුරුව කටයුතු කරමින් පවතී. ඒ අනුව රැඳවියන් බන්ධනාගාරයේ නිදහස් වන විට යහපත් ගුණධර්මවලින් පිරිපුන් සමාජයට වැඩදායි මිනිසකු ලෙස හැඩගැන්වීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම අභිලාෂය වේ. එහෙයින් බන්ධනාගාර රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව නිරන්තරයෙන්ම සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇත. පත්කරන ලද විමර්ශන කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශන අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. තුන්වන ප්‍රශ්නය සඳහා පිළිතුර මහන බන්දරාගාරයේ ගැටුම්කාරී තත්වයට බලපෑ හේතු සාධක හා මෙවැනි තත්වයන් නැවත ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විමර්ශන කමිටු දෙකක් පත්කර ඇත. එම කමිටුවල නිර්දේශ හා තීරණ මත ඉදිරි කටයුතු කිරීමට නියමිතය. ප්‍රශ්න හතර සඳහා පිළිතුර මෙම ගැටුමට හේතු වූ කරුණු හා නැවත මෙවැනි සිද්ධීන් ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කළ පසු ඉදිරියේදී කටයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය. ප්‍රශ්න අංක 5 සඳහා පිළිතුර බන්ධනාගාර රැඳවියන්ගෙන් PCR පරීක්ෂණ 11500ක් පමණ මේ වන විට සිදු කර ඇත. 3න් 1කට පමණ ප්‍රමාණයකට. ඊට වැඩි බන්ධනාගාර රැඳවියන්ගෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට අමතරව ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ Rapid Antigen Test සිදු කිරීමටද ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව බන්ධනාගාර රැඳවියන් බන්ධනාගාරයෙන් මුදා හැරීමට පෙර ප්‍රතිදේහ පරීක්ෂණ Antibody Test සිදු කිරීමටද තීරණය කර ඇත. ප්‍රශ්න අංක 6 සඳහා පිළිතුර බන්ධනාගාර තුළ COVID-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග 1 අමුත්තම් බැලීම තාවකාලිකව නවත්තලා තියෙනවා. බන්ධනාගාර ආයතනවලට ඇතුළත් වන නවක රැඳවියන් නියමිත දින ගණන් සම්පූර්ණ වන තෙක් අනෙකුත් රැඳවියන් සමග සම්බන්ධ නොවන අයුරින් වෙනම බන්ධනාගාරයක නිරෝධාන මධ්‍යස්ථානයක හෝ වෙනම ගොනිල්ලැඟිල්ලක රඳවා තබලා තියෙනවා. අහඹු ලෙස තෝරාගත් රැඳවියන් හා නිලධාරීන්ගේ PCR පරීක්ෂණ විටින් විට සිදු කරනවා. රැඳවියන්ට අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට වීඩියෝ තාක්ෂණය හරහා සිදු කිරීම හා ගරු අධිකරණය විසින් යම් රැඳවියෙකු ඉදිරිපත් කරන ලෙස විශේෂ නියෝගයක් ලබා දෙන ලොවහොත් පමණක් ඔහු අධිකරණයට ඉදිරිපත් කරනවා. උෂ්ණත්වය මැන සටහන් කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ බන්ධනාගාරය වෙත ලබා දීලා තියෙනවා. දෑත සේදීම් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. විෂබීජ හරණයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා ඒවා ඉසීමට අවශ්‍ය පහසුකම්ද ලබා දීලා තියෙනවා. රැඳවියන්ට සඳහා මුඛාවරණ ලබා දීලා තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව රැඳවියන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා ඖෂධීය පාන වර්ග ලබා දීලා තියෙනවා. නිලධාරීන් සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ හා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීලා තියෙනවා. PPE kits, face shields, face masks and gloves etc. නිලධාරීන් හා රැඳවියන් COVID-19 වසංගතය තත්ත්වයේ පිළිබඳවයින් ආරක්ෂා වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අඛණ්ඩව දැනුවත් කරනවා. බන්ධනාගාර නිලධාරීන් රාජකාරී වාර්තා කිරීමේදී කොටස් වශයෙන් රාජකාරියට ගෙන්වා ගන්නවා. COVID-19 වෛරසය ආසාදිත රැඳවියන් රැඳවීම සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ගල්ලෑල්ල මධ්‍යස්ථානය වෙනි වෙනම මධ්‍යස්ථාන ස්ථාපිත කරලා තියෙනවා. 7 ප්‍රශ්නයට පිළිතුර බන්ධනාගාර තදබද වැළැක්වීමට ගෙන ඇති පියවර රිමාන් බන්ධනාගාරගත වන රැඳවියන් රැඳවීම සඳහා නව ගොඩනැගිලි කිහිපයක් පල්ලන්සේන බන්ධනාගාරය පරිශ්‍රයේ යුද හමුදාවේ හා නාමික හමුදාවේ සහාය සමග සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ඉදිකරමින් පවතී. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය තුළ බන්ධනාගාර රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තව කිරීම පවතින බන්ධනාගාර තදබදය හමුවේ තර්ජනයක් වී ඇත. මේ කරුණු සැලකිල්ලටගෙන ඊට කඩිනම් පියවරක් ලෙස හඳුනාගත් පෙරසැකසු ප්‍රීෆැබ්‍රිකේටඩ් ගොඩනැගිලි ස්ථාපිත කිරීමේ කටයුතු වාරියපොළ කළුතර මහර නව මැගසින් බන්ධනාගාර තුළ සිදු කරමින් පවතී. බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස සංවර්ධනය කර එහි ආරක්ෂක සිරකුටි 110ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් සිරකුටි 46ක වැඩ නිමකර දරුණු ගණයේ අපරාධකරුවන් රැඳවීමට කටයුතු කර ඇත. වාරියපොළ බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණ ඉදිරිකිරීමට සැලසුම් කටයුතු කර ඇති අතර වසර 3ක් තුළදී ඉදිකිරීම අවසන් කිරීමට සැලසුම් කර ඇත. මද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බන්ධනාගාර ගතවන රැඳවියන් ප්‍රමාණය දිනින් දින ඉහළ යාම අධික බන්ධනාගාර තදබයට ප්‍රධාන හේතුව වන අතර ඊට පිළියම් වශයෙන් වීරවිල එලිමහන් සිරකඳවුර ආශ්‍රිතව නේවාසිකයන් 2000ක් සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම ඉදිකිරීම ඉදිරි වර්ෂ 5 තුලදී අවසන් කිරීමට නියමිතය. සුළු වැරදිවලට බන්ධනාගාරගත වූවන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කිරීමට දැනටමත් කටයුතු කරලා තියෙනවා. සුරුදු වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන් බන්ධනාගාරගත නොකර ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව යටතේ විශෝධනයට ලක් කිරීම සඳහා ප්‍රජා විශෝධන පනත සංශෝධනය කිරීමට මම මේ වෙනකොටත් කැබිනට් එකට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ තුළින් ප්‍රජා විශෝධන ආඥා පනත ලබන පුද්ගලයන් ප්‍රමාණය වැඩි කරම ගැනීමට අපි අපේක්ෂා කරනවා. අප පනත යටතේ පොලිස් අප ලබා දිය හැකි පුද්ගලයන් පොලිසිය මගින් ලබා දීමට ධෛර්යමත් කිරීම කටයුතු කරමින් පවති. මේ තුළින් අනවශ්‍ය ලෙස රක්ෂිත බන්ධනාගාර ගතවන ප්‍රමාණය අවකර ගැනීමට අපේක්ෂිතය. පුනරුත්ථාපන කොමසාරි ජෙනරාල් කාර්යාලය හරහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන 4ක් ස්ථාපන කිරීමට නියමිතයි. ඒ අරුණම ගරු කතානායකතුමනි, ඊයේ දවසේ අපි පොලිසිය සහ ආරක්ෂක අංශ ඒත් එක්කම අපේ අමාත්‍යංශය සම්බන්ධ වෙලා දැනටමත් මේකට සම්බන්ධ වෙලා ඉන්න අයව නිදහස් කිරීමේදී අපමත ඔවුන්ව සමාජගත කිරීම සඳහා ක්‍රමවේදයක් සාකච්ඡා කරගෙන තිබෙනවා. අද කොවිඩ් මධ්‍යස්ථානයේ පවත්වන සාකච්ඡාවේදී ඒ පිළිබඳව තීරණය කිරීමට බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඒ අරුණාම ඇප ලබා දීලා ඒත් ඇප කොන්දේසි සපුරා ගැනීමට බැරි අයට ඒ ඇප කොන්දේසි සපුරා ගැනීම සඳහා කාලයක් ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව ප්‍රායෝගිකව මේ සඳහා ගත හැකි කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩසටහන් අපි කරගෙන යනවා. මේ සම්පූර්ණ සිරකරුවන් සම්බන්ධයෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් අපි මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා. මක් නිසාද යත් මේ සිර දඬුවම් විඳින අයගෙන් 52%ක් පමණ 2019 සංඛ්‍යාලේඛන 90 මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අය. ඒ අය නැවත නැවත සමාජගත වෙමින් ඉන්නවා. ඒ හින්දා සිරගත කිරීම දීර්ඝකාලීන විසඳුමක් නොවන බවට අපි වටහාගෙන තියෙනවා රජයක් හැටියට. එම නිසා තමයි අපි උත්සාහ කරන්නේ මේ වෙනුවට ඕල්ටර්නටිව් එකක් හැටියට ඔවුන්ව පුනරුත්ථාපනය කළ හැකිද යන්න ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ කටයුතු කරගෙන තිබෙනවා. අපි වාර්තාව ලැබුණට පස්සේ වාර්තා අනුව තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. කරු අනුරපුනා දිසානායක මන්ත්‍රීතුමාද සභා ගර්භයේ නැති වුණත් එතුමා මේ පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳව මම එතුමාට ස්තුතිවන්ත වෙනවා.
ගරු චමල් රාජපක්ෂ මහත්මයා.
ගරු කතානායකතුමනි, මම ඊයේ මේ සභාවට බුරාවි සුලි කුණාටුව පිළිබඳ අවධානය යොමු කරා. අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව අද මම මේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් මේ සභාව දැනුවත් කිරීමට අදහස් කරා. නිරතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති බුරාවි සුලි කුණාටුවේ කේන්ද්‍රය දෙසැම්බර් 2 දින රාත්‍රී 10:30 11:30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළ තීරයේ තිරියායි සහ කච්චවේලි අතරින් ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුළු වුණා. මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර පන්නාරම් බොක්ක වෙත අදහවල් කාලය වන විට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඊයේ දෙසැම්බර් 2 දින බුරාවි සුලි කුණාටුව හේතුවෙන් එහි ප්‍රධාන වශයෙන් බලපෑමට ලක්වේයයි අනුමාන කළ යාපනය, කිලිනොච්චිය, වවුනියාව, අනුරාධපුරයේ ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, උත්තලම, අම්පාර, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයන් අතරින් යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි පමණක් දැනට ලැබුණු තොරතුරු අනුව ඉතා සුළු වශයෙන් ආපදා තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. ඉහත දිස්ත්‍රික්කයන්හි සුලි කුණාටුව හේතුවෙන් අවතැන්වන මහජනතාව සඳහා සූදානම් කර තිබූ සුරක්ෂිත මධ්‍යස්ථාන වශයෙන් යාපනයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 4ක්ද, ත්‍රිකුණාමලයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 43ක්ද, මන්නාරම සුරක්ෂිත මධ්‍යස්ථාන 8ක්ද සහ මුලතිව් සුරක්ෂිත මධ්‍යස්ථාන 4ක්ද ඇතුළු සුරක්ෂිත මධ්‍යස්ථාන 65ක් පිළිවෙලින් මේ වන විට යාපනයේ දිස්ත්‍රික්කයේ පවුල් 134ක්, පුද්ගලීන් 522ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 628ක්, පුද්ගලීන් 1949ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 324ක්, පුද්ගලයන් 1114ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 123ක්, පුද්ගලයන් 422ක්, යනාදී වශයෙන් එම දිස්ත්‍රික්ක සියල්ලන්ගේම පවුල් 1009ක් පුද්ගලයන් 4007ක් හත්දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා මේ වෙනුවට යොමු කර තියෙනවා. තවද යාපනයේ මුලතිව් කිරණෝච්චි වවුනියා සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි පවුල් 551ක් පුද්ගලයන් 1904ක් මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බව මේ වන විට තොරතුරු ලැබී තිබෙනවා. ඊට සියලු දිස්ත්‍රික්කයන්හි පූර්ණ නිවාසහානි 15ක් සාර්ධහානි නිවාස 170ක් වශයෙන් නිවාසවලට හානි සිදු වී තියෙනවා. මේ වෙලාවේ විශේෂයෙන්ම ආපදා කළමනාකරණත් කාලගුණ පාර්මේන්තුව දැනුම් දීම කලින් දැනුම් දීමත් ඒ වගේම ඒ සඳහා සියලුම තරාතිරම්බල නිලධාරීන් ඉතා උනන්දුවෙන් කටයුතු කිරීම ගැනත් මේ අවම තත්ත්වය අවම කරගන්නට පීඩනය පුළුවන් වුණා.
ඇමතුමා දැන් කතා කරපු සම්බන්ධය මට ගරු ඇමැත්තුමා මන්නාරමේ ඊය ගාපු මේකට දැන් මන්නාරමේ දීවර ගම්මානේ තේවන්පුට්ටි මුණ්ඩාම්පුට්ටි විඩතල් තීවු අන්දෝනියාපුරම් ඒ දීවර කම්මානේ ඔක්කොම මූදු වතුර ඇවිල්ලා දැන් මිනිස් ඔක්කොම ඩිස්ප්ලේ ඉන්නේ. දැන් මන්නාරමේ 1258ක් පැමිණි දැනට ඩිස්ප්ලේස් වෙලා තියෙනවා. බෝටු මේ ඩැමේජ් වෙලා තියෙනවා. දැන් මම ඇමතුමාට ඉල්ලියුම් කරනවා මේ සම්බන්ධයෙන් විශේෂ මන්නාරමේ දිසාපතිට කතා කරලා එයාට බලය දෙන්න මේකට ඇක්ෂන් ගන්න කියලා. ඒක තමයි මම ඇමතුමාට දැන් ඉල්ලියුම් කරනවා.
Yes. Yeah, Mr. Adikalnad.
පොඩකින්. இடம்பெயர்ந்த மக்களுக்கு சமைத்த உணவு கொடுப்பது தான் என்ற ஒரு திட்டம் இருக்கிறது. மழை தொடர்ந்து பெய்கிறபடியால் விறகுகள் அங்கு எடுக்க முடியாத சூழல் இருக்கு. அந்த ரீதியில் அந்த சமைத்த உணவு கொடுக்கிறதுக்கு அதிகாரிகள் எல்லாம் சரியாக சிரமப்பட்டு கொண்டு இருக்காங்க. இப்போ அந்த ஒரு அதுக்கு ஒரு மாற்று திட்டத்தை அமைச்சர் அவர்கள் கண்டுபிடிக்கணும். என்னடா தொடர்ந்து மழை பெய்யுது. சால் சொன்னது போல பேசால போன்ற இடங்கள் எல்லாம் ட்ரோலர் எல்லாம் உடைக்கப்பட்டிருக்கு. இப்ப இந்த வகையில இடம்பெயர்ந்தவர்களுக்கு இந்த உணவு கொடுப்பதற்கான வழிமுறையை கண்டுபிடிக்கணும் என்று சந்தர்ப்பத்தில் அமைச்சர்கிட்ட நான் கேட்டுக்கொள்கிறேன்.
திப்பளம் விஷயம் சதான் கருப்பு கருணும் அவதானி முக்கல்லா பகாமை கன சுயலபால ஏ சிறுதினாட்ட அறிலாம் விஷ்ணும் லபாதியமிட்ட காட்டிட்டு
ගරු කථානායකතුමනි,
බොහොම ස්තුතියි. වැදගත් කරුණු තුනක් පිළිබඳව මම අදහස් ප්‍රකාශ කරන්නට යනවා. විශේෂයෙන්ම අපේ ගරු චමල් රාජපක්ෂ මැතිතුමාට සඳහන් කරන්න කැමතියි. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ සියලුම දෙනා මං හිතන්නේ හොඳ සූදානමකින් මේ සුළි සුළඟට ඒ කුණාටුවට මුහුණ දෙන්නට කටයුතු කරා. ඒ පිළිබඳව ඒ සියලුම නිලධාරීන්ට අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම අපේ ගරු මන්ත්‍රීතුමන්ලා ඉදිරිපත් කරපු ආකාරයට ඒ විපතට පත්තුණු සෑම සියලු දෙනාටම ඒ ලබා දිය යුතු ඉහළම උපකාරය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ අලි සබ්‍රි මැතිතුමා පිළිතුරු සපයමින් සභාව දැනුවත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු කථානායකතුමනි, ඊයේ දවසේ සමගි ජන බලවේගයේ අපේ තරුණ මන්ත්‍රී කණ්ඩායමක් ඒ මහර බන්ධනාගාරයට ගිහිලා තිබෙනවා. ඒ තත්ත්වය පිළිබඳ හොයලා බලන්න. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන ඒ බන්ධනාගාර ආඥා පනතක් තිබෙනවා 1877. ඒක 66 වගන්තිය, 68 වගන්තිය, 74 වගන්තිය, 3 වගන්තිය. ඒ වගන්ති දිහා බැලුවම බන්ධනාගාරයක ඒ බන්ධනාගාරගත සිටින අයට සලකන ආකාරය පිළිබඳව ඒ ලබා දිය යුතු සත්කාරයන් පිළිබඳව බොහොම පැහැදිලිව තිබෙනවා. මං හිතන්නේ ඔය ආඥා පනතේ වගන්ති රාශියක් ඇත්ත වශයෙන්ම පහුගිය දින කිහිපය තුළ සිද්ධිය තුළ ඒව උල්ලංඝනය කරලා තිබෙනවා. දැන් ගරු කථානායකතුමනි, මේ සභාවේ ප්‍රකාශ වුණා මේ මහර සිද්ධිය අදිසි හස්තයක් ක්‍රියාත්මක කරයි කියලා. තවත් සමහරෙක් කිව්වා පුද්ගලිකවම හොයලා බලලා රිවර්ස් කියන පෙත්තක් නිසා ලේ දකින්න තියෙන ආසාවෙන් මේ සිද්ධවීම සිදු වුණයි කියලා. ඒවගේම කිව්ව මේ ජාත්‍යන්තර වශයෙන් අපේ රට අපකීර්තියට පත් කරන ව්‍යායාමයක් කියලා. හැබැයි බොහොම පැහැදිලි වෙලා තිබෙනවා මේ පරිපාලනයේ බරපතල අඩුපාඩුවක් සිදු වෙලා තිබෙනවා. ඒ රඳවියන් ඉල්ලලා තිබෙන්නේ වෙන මොනවත් නෙවෙයි, PCR පරීක්ෂණ හරහා තමන්ගේ කෝවිඩ් තත්ත්වය පරීක්ෂා කරන්නට. කෝවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරලා වැලිකඩින් රැඳවියන් 120ක් මහරට ගෙනහිල්ලා 183ක පොකුරක් නිර්මාණය වුණු එක ගැන මේ සභාව දැනුවත් කරලා නැහැ. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, විශේෂයෙන්ම මේ රැඳවියන්ගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා දැන් මට කියන්න සිද්ධ වෙනවා ඔහු වියත්මගේ සමාජිකයෙක්. ඔහු තමයි වැලිකඩින් මහරට ඔය රැඳවියන් ටික යවලා තිබෙන්නේ. මේක දේශපාලනයේ කතා කිරීමක් නෙමෙයි, මේක තමයි සත්‍ය. ඒ නිසා තමයි මේ පොකුර නිර්මාණය වුණේ. මේ පොකුර නිසා තමයි මේ ඛේදවාචකේ නිර්මාණය වුණේ. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා අලි සබ්‍රි මැතිතුමාට. අර පෙර කතා කරා ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම ගැන මම ප්‍රාර්ථනා කරනවා එතුමා පත් කරපු කමිටුව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මේ සිදුවුණු ඛේදවාචකේ සුළුමුළු හොයන්නට කටයුතු කරයි කියලා. ඒ වගේම බොහොම පැහැදිලිවම කියන්නට ඕන, අපේ රට තුළ මිනී මැරුම් සංස්කෘතියක්, ඝාතන සංස්කෘතියක්, රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන්නට කිසිසේත්ම ඉඩ ප්‍රස්තාවක් නැහැ. රූල් ඔෆ් ලෝ කියලා එකක් තිබෙනවා, නීති ආධිපත්‍ය කියලා එකක් තිබෙනවා. ඒක අනුගමනය කරන්නට අපි හැමෝම හැම වෙලාවකදීම බැඳිලා සිටිනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි ඔය රිවර්ස් පෙත්ත කියලා මේ මුළු ජන සමාජයේම නොමග යවන්නට මේ දරණ උත්සාහයන් සහ මුලින්ම අපි ප්‍රතික්ෂේප කරලා මේක සත්‍ය හොයාගන්නට කටයුතු කරන්නට ඕන. අවසාන වශයෙන් මම ගරු කතානායකතුමාට කියන්න කැමතියි, දැන් ඊයේ ප්‍රකාශයට පත් වුණා ෆයිසර් බියොන්ටෙක් කියන එන්නත එක්සත් රාජධානිය පිළි අරගෙන ඒ 95%ක් සාර්ථකත්වයක් තිබෙනවා. ඩෝසේජස් මිලියන 40ක් ඇනුම් කළා තිබෙනවා එක්සත් රාජධානියේ පුරවැසියන් මිලියන 20කට, ලක්ෂ 200කට ඒ එන්නත ලබා දෙන. එන්නත ලබා දීම ලබන සතියේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ලබන සතියේ ලක්ෂ 8කට එංගලන්තයේ පුරවැසියන් ලක්ෂ 8කට ඒව ලබා දෙනවා. ඒව ලබා දෙන ප්‍රෝටෝකෝල් එකක්, ඒ කියන්නේ ක්‍රමවේදයක් එළි දක්වලා තිබෙනවා. දැන් මට අහන්න තිබෙන්නේ එක්සත් රාජධානිය එහෙම කරනකොට අපේ රටේ සූදානම කුමක්ද? අපේ රටෙත් ලක්ෂ 220කට ආසන්න පුරවැසි පරපුරක් සිටිනවා. දැන් අපේ රටේ ජනතාවට එන්නත ලබා දෙන්නේ කවදද? ඇනුම් කරන්නේ කවදද? මම මේ ප්‍රශ්නේ අහන්නට හේතුව ගරු කතානායකතුමනි, දැන් ලෝකයේ හැම රටක්ම පාහේ ඒ එන්නත් අනුමත කරගෙන ඇනුම් කරලා තමන්ගේ රටවල් වලට ගෙන්වාගෙන ඒව ගබඩා කරන පහසුකමුත් සකස් කරලා තිබෙනවා. නමුත් මේ වෙනතෙක් අපේ රටේ ජනතාවට එන්නත ලබා දීමේ කරුණු කාරණා මේ උත්තරීතර සභාවටවත් රටටවත් දැනුවත් කරලා නැහැ. මොන එන්නතද ගෙනන්නේ? මොකද්ද ගුණාත්මක භාවයෙන් ඉහළ එන්නත? ඒව ගබඩා කරන්නට මොනවද සැලසුම්? කොපමණ ඇනුම් කරලා තිබෙනවද? ඒ ඇනුම් කරපු ප්‍රමාණය මුළු ජනගහණයටම ලබා දෙනවද? මේ තොරතුරු කරුණු කාරණා පිළිබඳව අපිට සත්‍යයේ යථාර්ථයේ ඇති තතු දැනගන්නට ඕන. කරුණාකරලා මේ සභාවටවත් රටටවත් කියන්න එපා, දැන් එන්නත් ටික ඔක්කොම ඇනුම් කරලා ඉවරයි ලෝකේ ආයේ එන්නත් ගෙන්නන් දෙන්නේ ලබන අවුරුද්දේ අග කියලා. ඒ උත්තරේ නම් දෙන්න එපා. ඒ නිසා මම බොහොම කාරුණික විල්ලීමක් කරනවා රජයෙන්, මේ අපේ රටට කවදද එන්නත ලැබෙන්නේ, මොන එන්නතද ලැබෙන්නේ, කොහොමද ඒවා ප්‍රවාහනය කරන්නේ, මොනවද ලොජිස්ටික්ස්, කොහොමද ඒවා ගබඩා කරන්නේ, මොනවද ස්ටෝරේජ් ෆැසිලිටීස්, ඒ අදාළ උෂ්ණත්වයට සමහර එන්නත්වලට ඍණ 80ක උෂ්ණත්වයක් තියෙන්නට ඕන, තවත් එන්නත්වලට ඍණ 20ක. මේව පිළිබඳ එහෙමයි ගරු කතානායකතුමනි, මේක වැදගත් කාරණාවක්. මේ කරුණු කාරණා පිළිබඳව බොහොම කනගාටුවෙන් කියන්නට ඕන, මේ සභාවවත් අපේ රටේ ජනතාවවත් දැනුවත් කරලා නැහැ. ඒක අති වැදගත් කාරණාවක්. මේ පිළිබඳව වහාම දැනුවත් කිරීමක් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා කිව්වා මේ අර මහරට අනුයුක්ත වෙලා හිටපු වෛද්‍ය නිලධාරී වියත්මගේ කියලා. ඒක සාවද්‍ය ප්‍රකාශයක්. ਉਹ ਵਿਅਤਮਗੇ ਸਮਾਜਿਕਕ ਨੋਵੇ ਮਦਮ ਕੀ ਵੇ ਵਿਅਤਮਗੇ
විපක්ෂ නායක
මම පැහැදිලි කරන්න කරන්න ඕනේ අපේ ගරු අලුත් අමාත්‍යතුමාට මම කිව්ව දේ තමයි වැලිකඩින් 120ක් රඳවියන් මහරට ට්‍රාන්ස්ෆර් කරලා තිබෙනවා කෝවිඩ් ප්‍රෝටෝකෝල් කෝවිඩ් රෙගියුලේෂන්ස් වයලේට් කරලා උල්ලංඝනය කරලා ඔව් එහෙම කරන්න තියෙනවා මේ බොරුවක් නෙමෙයි කියන්නේ එතකොට මම ඕනනම් මං සදාචාර සම්පන්න මං දොස්තර මහත්තයාගේ නම කියන්නේ නැහැ ඔබතුමාලා හොයලා බලන්න නම් කිව්වොත් එතකොට පරීක්ෂණේ වැඩකට වෙන්නේ නැහැනේ 120ක් මාරු කරලා තියෙනවා ඒ 120ක් වැලිකඩින් මහරට යවන්නට නියෝගය දුන්න නියෝජ අධ්‍යක්ෂකවරයා වියත්මගේ සමාජිකය ඒකයි මං කියුවේ
ඔව් අමතුම
විපක්ෂ විපක්ෂ නැකතුමා තුමා එකක් අපේ රජය දැනුවත් වෙලා හිටියේ නැහැ මගේ උත්තර දෙන්න මේක 27/2 යටතේ නෙමෙයි ආවේ එහෙනම් මේ වගේයක් එනකොට අපි දැනුවත් කිරුවොත් වගකීතු ඇමතිවරයාට ඇවිල්ලා උත්තරයක් දෙන්න පුළුවන් වෙයි ඒ නිසා මම ඉල්ලීමක් කරනවා එහෙම කටයුතු කරන්න කියලා යන්නේ ඇඩ්හොක් මේ වගේ ප්‍රශ්න ගේන්නේ නැතුව ඊළඟට එතුමාගේ සම්පූර්ණ කතාවේදී මම දැක දෙයක් එතුමා කිව්වා මේ රාජ්‍ය ත්‍රස්තවාදයක් මිනිමන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය වෙනවා කියලා එහෙම කිසිම සංස්කෘතියක් නිර්මාණය නෙදෙන්නෙත් නෑ අපි රාජ්‍යයක් ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඉතාමත්ම අකුණ්ඩ කටයුතු කරමින් යන නායකයෙක් ඒ නිසා මේ මේ පාර්ලිමේන්තුව අවස්ථාවක් කරගන්න එපා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රික ක්‍රියාත්මක කරන්න මේ වගේ අවස්ථාවක ඊළඟට එතුමා ගරු විපක්ෂ නායකතුමා බැලුවා වියත්මකටත් ගහන්න රාජ්‍ය ත්‍රස්තවාදී මිනිමරු ඊළඟ වියත්මකටත් ඇදලා ගත්තා එතුමාගේ වැදගත්කම හින්දා නමක් කිව්වේ නැහැ කියලා කියනවා ඒ නිසා අපේ අධිකරණ ඇමතිතුමා හිටියා එතුමා උත්තර දුන්නා ඔබතුමා ස්තුති කෙරුවා එතුමා ගියා තව රැස්වීමකට එතුමා ඉන්න වෙලාවේ නැකිටලා ස්තුති කරන්න ඉස්සෙල්ලා එතුමා මේ ප්‍රශ්න ටික අහුවනම් හොඳයි එක එක ඊළඟට මේ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරන රජයේ ගරු විපක්ෂ නායකතුමා මම හිරේ හිට පුද්ගලෙක් ඔය මම මේ දවස් ටික ගැන කම කතා කරුවේ නැහැ ඔය ඉන්න ගාන ගැන හැම මම හිටපු කාමරේ හිටියා 51ක් හොන්සක මහත්තයත් හිටියා හිරේ හරි ඊළඟ රිමාන් බාරේට පත් වුණාම එක කාමරයක හිටියේ 25 දෙනෙක් ඒකේ බුදිය ගන්න පුළුවන් හරහට විතරයි ගම් මේ කෑගල්ල ඉද්දි 225ක් කියලා 50ක් දාන්න පුළුවන් කාමරයක හරි 225ක් ඒ නිසා සිරගෙදර වෙලා තියෙන දේවල් අපි දන්නවා ඔබතුමාලේ කාලේ එක එක හිරගයක් හැදුවේ නැහැ පවුගේ අවුරුදු පහේ තමුන් ඩාන්සෙලා පල්ලේ කැලේ අඟුරු බැල බලස්ස හැදුවේ අපේ කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ එක හිරගෙදර වැසිකිළියක් හදපු නැති ආණ්ඩුව මේ හිරකාරය වෙන හදා කරන්නේ හදපු වැසිකිළියක් වෙන්නන්න බෑ ඔබතුමාලේ අවුරුදු පහේ මේ උත්තර යන්නේ දේ තුමත් කතා කරා රජ වෙනින් අපි උත්තර දෙන්න ඕනේ ආ එක හදපු එක වැසිකිළියක් වෙන්නන්න ඔබතුමාලේ කාලේ සිරකාරය දුක් විඳිනවා කෑගල්ල එක කාමරයක හිටියා 225ක් ඒකේ වැසිකිළිය 20ක් විතර එක කකුලෙන් හිටගෙන ඉන්න මුළු දවසම උදේ මෙන්න කකුලේ මේ මේ ඉදිවීම එනිසා තමුන්නාන්සේලා හැදුවේ ඒ කාලේ උසාවිය අදලා ඉවරලා හිරේ දාන එක මිසක් සිරකාරය ගැන ඔබතුමාලා බැලුවේ නැහැ එනිසා අටු දේශපාලන වාසි ගන්න හදන්න එපා මහරෙක ගැන අපි රජයක් හැටියට අපි හොයනවා වගකීතු ආණ්ඩුවක් හැටියට කවුරු හරි වැරද්දක් කරලා දිනා අපි දඬුවම් කරනවා හැබැයි අද මහරෙකගෙන පැනලා ගියාන ඔබතුමාලා මොනවද කරන්නේ කියන්නේ ඔබතුමාලා කියන ඕන සෙට් කරලා පැනලා යන්න උදව් කරනවා කියලා වියත්මගේ දොස්තර මහත්තයා එනිසා දේශපාලන කරන්න හදන්න එපා මේ වගේ ප්‍රශ්නයක් අපි මිනිස්සු හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට මේ පිටරගේ වගකීම් අපි කටයුතු කරනවා කරමු කියලා එළම යෝජනා කරනවා
2020 විශේෂ 50 කටුම් පතේ කාර්ය විපක්ෂ නැහැ
මම පැහැදිලි කරන්නට ඕන මගේ අදහස් කිරීම අදහස් ඉදිරිපත් කිරීම මම පටන් ගත්තේ ආපදා කළමනාකරණ ශාස්ත්‍රයේ ඒ ශක්තිමත් යාන්ත්‍රණයට ස්තුති කරලා අත් වශයෙන්ම චමල් රාජපක්ෂ මැතිතුමාටත් මම ඒ ස්තුතිය පුද කරනවා ඉතින් මම කියනවා කවුරුත් කලබල වෙන්න එපා චමල් රාජපක්ෂ මැතිතුමාට ප්‍රශංසා කරනකොට මේ සභාවේ පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව පැහැදිලිවම මේක දේශපාලන කතාවක් කරගන්නට අපි උත්සාහ දරන්නේ නැහැ රාජ්‍ය ත්‍රස්තවාදය කියලා මම කිව්වේ මේ මහර සිද්ධිය කළමනාකරණය කරපු ආකාරය දිහා බලලා තමයි මම මේ වචනේ ගෙනාවේ එහෙම නැතු මට වුණාක් නැහැ ආණ්ඩුව හෝ වෙනත් කවුරුන්වත් අපහසුතාවයක්වත් කරලා නැහැ කොටකින් ඒ වගේම එතුමා කිව්වා එක හිරගයක්වත් අපේ කාලේ හැදුවේ නැහැයි කියලා මහත්මා ගාන්ධිතුමා බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා එක පාසලක් ඉදි වෙනකොට හිරගෙවල් 1000ක් වැහිනවයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කරේ අපේ කාලවකවානුව තුළ ළඟම පාසල හොඳම පාසල තුලින් පාසල් ඉදිකරන එක. ඉරක බල හදන එක නෙමෙයි. අපේ අරමුණ වුණේ පාසල් ඉදිකරලා තියෙන හිරගෙවල් ටික වහලා හිරගෙවල් වලට යන පුද්ගලින් ප්‍රමාණය අවම කරන්න. ඒකයි අපේ අරමුණ. ඒ නිසා ගරු කථානායකතුමනි
මම ස්තුතිවන්ත වෙනවා. ගරු
විපක්ෂ නායකතුමා
තව මොනවද කියන්නේ? අමල් රාජපක්ෂ ඇමතිතුමාට
විපක්ෂ නායකතුමාට දෙන්නේ
සම්පන්න වෙන්නේ කියන
මේ
ඇත්තටම මේ මයික් ඔෆ් ඔන් කරන
නෑ මගේ ඉල්ලීමට ඇමතිතුමාට දුන්නේ.
අන්න අදිසි හස්තයක් තියෙනවා එතන.
මගේ ඉල්ලීමට ඇමතිතුමාට දුන්නේ.
අනුකූලව ගරු කථානායකතුමනි විපක්ෂ නායකවරයා කතා කරනකොට එහෙම මයික් ඔෆ් වුණේ නෑ මහින්ද රාජපක්ෂ මැතිතුමා.
නෑ ඔබතුමා ඉවරයි කියලා හිතලා තමයි ඇමතිතුමා නැගිට්ටේ.
අර කාමරය ඇතුලේ තියෙන අදිසි හස්තයක්.
නෑ
ගරු කථානායකතුමනි මම මට වියත්මකට අපහාස උපහාස කරන්න මට කිසිම උමනාවක් නැහැ. මම එහෙම කරලත් නැහැ. නමුත් මම නංගන් කියන්නට ගියේ නැහැ. හැබැයි මොකක්ද බන්ධනාගාරයේ රැඳවියන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බහාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා රැඳවියන් 120ක් මහරට යවුවද නැද්ද? මහර බන්ධනාගාරයේ ඉන්න වෛද්‍යාචාර්යතුමා එක ප්‍රතික්ෂේප කරා. මෙහෙම කරන්න එපයි කිව්වා. මේක කොවිඩ් ප්‍රෝටෝකෝල් වලට විරුද්ධයි කිව්වා. ලිඛිතව දෙන්නේ කිව්වා. මොකද්ද උනේ? අර නියෝජ අධ්‍යක්ෂකවරයා මොහුට බැන වැදුනා. බලහත්කාරයෙන් එව්වා. ඒක ගැනයි මම කතා කරේ. එහෙම නැතුව මට මඩ ගහන්න කිසිම වුණාවක් නැහැ.
හරි. ඔව් අමාත්‍යතුමා.
හා. යර්ධි කරන්න උනේ. අපි ගරු විපක්ෂ නායකතුමෝ මං ජමල් රාජපක්ෂ ඇමතිතුමාට ස්තුති කරපුවයි. ඒවා අපි රස්සයක් කරගත්තේ නැහැ. ඔබතුමා කියපු වචන දෙක තුනට අපි රජයක් කැටි උත්තර දෙන්න ඕනේ. ඒතර ඔබතුමාට මම කිව්වා පැහැදිලි ඔබතුමාගේ රජය වැසිකිළියක්වත් හැදුවේ නැහැ කියලා. අවුදු පහයි ඔබතුමා කිව්වා ඊට වැඩිය මහත්මා ගාන්ධි කියපු විදිහට ළඟම පහස්සලක් හදලා ඒක ඊටමත්ම හොඳයි. අපි ඒක අපිට විරුද්ධ නැහැ. හරි. හැබැයි තමුන්නාන්සේලා අලුත් උසාවිය හදුවා. හිරගෙවල් පුරවන්න. එහෙනම් මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. හරි. අන්තිම තමුන්නාන්සේලා ළඟම පහස්සල හොඳම පහස්සල කෙරුවා නම් අවුරුදු හතරමානෙන් යනකොට මිනිස්සු තමුන්නාස ගෙදර ඇරියයි. ඒ නිසා ඔව හැම දෙයක්ම බෝඩ් වලට සීමා වුණේ. ගරු කථානායකතුමනි මම ඉල්ලීමක් කරනවා තවදුරටත් මේ කාලය නාස්ති නොකර විවාදයට යම් කියලා ඉවරලා වටිනා කාලය තවදුරටත් නාස්ති නොකර.
ඒද
එතුමා
හිතිලමන්තුමා ඒකත් කියන්න කියලා ඉවර කරන්න.
කථානායකතුමා බොහොම ස්තුතියි. සභානායකතුමා මෙතන ඉන්න වෙලාවේ මේ ප්‍රශ්න මේ මම අහන්න කැමති. ඊයේ හැන්දෑවේ අපිට ආරංචි වුණා ජනාධිපතිතුමාගේ ලේකම්තුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට ලියුමක් එවලා කියලා තියෙනවා මහජන උපයෝගිතා කොමිෂන වහම වහලා දාන්න කටයුතු කරන්න කියලා. දැන් පෙරේදා
නෑ
මම නිකන් මේ වැදගත් ප්‍රශ්නයක් උත්තරයක් හම්බුනේ නෑ කතා කරේ නෑ මේක අහන්න දැන් බොරු කියන්න එපා මේ ඊයේ හන්දෑ මේක ආවේ මම පොඩක රේස් කරා විතරයි උත්තරයක් දුන්නේ පොඩක් අහගෙන ඉන්නකො නෑ මම නෑ මට මේ ප්‍රශ්නේ අහන්න මම ස්ථාවරණියගේ කියලා කියන්න
හරි බොහොම ස්තුතියි ඔබතුමා බොහොම ස්තුතියි අපි කාර් විසර්ජන පනාච් කෙරුම් පතේ කාර්ක සභාවට යන බොහොම ස්තුතියි හරි පළවෙනි උපලේඛනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂාංක 103 207 222 223 224 320 325 සහ 334 අභ්‍යන්තර ආරක්ෂක සුදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 409 225 226 227 254 සිට 279 සහ 204 සලකා බැලීම පූර්වවාග 10 සිට 12 දක්වා අප්‍රභාග 1 සිට 5 දක්වා